අරියකාන්ත සීලය කියන්නේ පැහැදිලි ප්‍රධාන සීල ගුණයක් කියලා අපි හිතා ඉන්නවා. හැබැයි අරියකාන්ත සීලයේ ලෝකේ ආර්යයන්ට මිසක් ආර්යවන් හටගන්නේ. ආර්ය බවට පත් වෙනකොට ඒ බුද්ධිය ලබන ගුණයක් තියෙනවා. සේවින පහත් බවට පත් කරන යමක් ඇත්නම් ලෝකේ ඒ පාප කර්මය පාප දාහය අන්තයට පත් කරගුවහම කෙලවර කරගුවහම යම් ශික්ෂණයක් ලැබෙනවද? මෙන්න මේක අන්ත සීලයේ කාන්ත සීලය. සිය හැමිලියම් ගමනේ ගමනට සසර ගමනට යන යමක් ඇද්ද? අරිය කරමු දාට සසර ගමන නවත්තන්ට හේතු වෙන්නව සීලින් නිසාක අරිය වුණා. සිය කරන පහත් බාර පත් කරන්නව දුච්චරිතය දැමන්නව පැත්ත අන්තයට කර දැමන නිසා කෙලවර කරමු නිසා කාන්ත වුණා. ශික්ෂණයක් ලැබෙච්ච නිසා සීල වුණා. මෙන්න මේකට කියන අරිය කාන්ත සීලිය 15. අකණ්ඩයි අචින්දයි අසබලයි අකල්මාසයි වෙලිකේ ඔක්කොම යුක්තයි. ඔන්න යම් කිසි පහ වෙලා ගිය ක්ලේශයක් පහ වෙලා ගිය පාපයක් ඇත්නම් සතර පහ ගත වීමට හේතු වෙන කොටසයි පළවෙනිම දර්ශන ඥානෙ 15 පහවුනේ. සියලු පව් පහවුන්නේ නැහැ. තව ඉතුරු හරියක් තියෙනවා. ඒ ඉතුරු හරියෙන් ඔහු අතින් යමක් කෙරෙන්න පුළුවන් ඉඩ තියෙනවා. පාණගතයක් හොරගම කාමීත්‍යාචාරයක් කෙරෙන්නේ ඉඳී. හැබැයි හතර පාගතේ තරම් බලවතයක් එන්නේ නැහැ. මෙන්න සෝවාන් ඵලයේ සිද්ධ වෙන්නේ ওই ටිකයි. අර ටික ඉදිරි ටික හැරගන්න දැන් භාවනාවේ පහතාවක් ගින්න දෙවෙනි අවස්ථාව ගත වෙන ඕක. හතර පාගත වෙනකොටද දර්ශනීය පහක ඉවර කරගත්තට පස්සේ භාවනාවේ පහ කරගන්න ඕනේ ඉදිරි වැලීමයි ගැදීමයි ටික. ඒකට නම් වෙච්ච මුලාව. කායේ කායාන පසු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන් දැන් අන බලනවා ඉතුරුටි අයි කරගන්න. වේදනාසු වේදනාන පසු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන් චිත්තේ චිත්තාන පසු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන් ධම්මේ ධම්මාන පසු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන් දැන් සතර සති වටායින් බැලුවා. මෙන්න ඇලීමයි ගැටීමයි නැති කරගන්න තියෙන ඊළඟ භාවනාව. දැන් සතර සති වට්ටාණිය වන්නකොට දැන් ඔතන උඹලා ඉඳලා තියෙන. දැන් සීල විසුද්ධිය අරගෙන තියෙනවා. අරියකාන්ත සීලය පහන්නකොට සීල විසුද්ධිය තියෙනවා. දැන් සීල විසුද්ධියෙන් ඔහු චිත්ත විසුද්ධියටයි එන්න තියෙන. එහෙනම් ඇලෙන ගැටෙන පැත්ත අහ කරගුණාම ලැබෙන ඥාන ශක්තිය උගලගේ නැගෙන්න ඕනේ. ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ආදී වශයෙන් ඒ සමාධි ශක්තිය ඔහුලගේ මතුවලා එන්න ඕනේ. ඉදිරි අනුපාඩු සුද්ධ කරනවා. ධ්‍යාන සඳහා අපිට අමුතුවෙන් කරන්න දෙලමන දෙයක් නැහැ. ඒ මාර්ගය අනුගමනය කරනකොට ඒ තුල හටගන්න ප්‍රතිඵලය ධ්‍යාන. අපිට තියෙන අවශ්‍ය කරන මාර්ගය අනුගමනය කිරීම විතරයි. ඵලය ලැබෙනවා. ලැබුණාම ලැබුණ බව දැනගන්න. ඉතින් මෙන්න මේ විදිහට හැමෙලීම අපිට සිද්ධ වෙනවා. පංච දුස්චරිතයන්ගේ වෙන් වෙලා ඉන්නේ අරමුණ. බාහිර ලෝකේ අපි මෙච්චර කාල හදාගත්ත රාමුවක් තුල අපි ඉඳලා තියෙනවා. පංච දුස්චරිතයන් ඇසුරු කරපු රාමුවක අපි ජීවත් වෙලා තියෙනවා. එහෙම කිරිසක් අතරේ හදාගත්ත සංවිධානයකයි මේ ජීවත් වෙලා තියෙන්නේ. ධර්මය අවබෝධ කරලා ධර්මයේ දැකලා පස්සේ අපිට ඕනකම තියෙන මම පංච දුස්චරිතයෙන් වෙන් වෙන්න ඕනේ කියලා. ඒ වගේම යම් කිසි ත්‍රිවිධ දුස්චරිතයන්ගෙන් වෙන් වෙලා ත්‍රිවිධ විචරිතයේ පිහිටා ගත්තොත් මට ආර්ය මාර්ගයේ වැඩෙනවා කියලා මේක තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තා දැන් මම මෙච්චර කාල හදාගත්ත පරිසරයේ ඉඳගෙන මට මේක කරන්න වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මම හදාගත්ත පරිසරය තුළ මෙච්චර කාල හදාගත්තේ උපදෙස් දුන්නේ ප්‍රාණඝාතයේ උපදෙස් දුන්නේ අත් හිංසාවලට උපදෙස් දුන්නා. බැන්නොත් නම් අහක බලා ඉන්න එපා, ඔළුව පාත් කරන්න එපා, මම බැනලා වගේ. මම මගේ උඩ කියලා තියෙන හිමයි. දැන් උන්ට වංග කොහොමද ආයතනයක් එන්නේ? ඊට පස්සේ බැන්නහම වයින් නැතු ඊට මංගිය. මම ඒක අහන්නේ. මම දී උපදෙස් මට වදිනවනේ දැන් ඉලා තියෙන්නේ. උඹලා යටත් වෙන්න නම් එපා, ඔළුව පාත් කරන්න යන්න එපා. මම හිම අහංකාර විදිහට කියලා ලෝකෙට කියා දුන්නා. දැන් ඉතින් මං කොහොමද පාපීෂ්ඨා 20ක් වගේ මානයක් නැතුව ඉන්නේ? දැන් මගේ ඉගෙන ගත්තේ මටම වයින්ව අනිසර. මේ දා අපිට මෙහෙම උගන්ලා දීලා දැන් අපිට කියනවා මෙහෙම විදහන් කියලා. දැන් මම මොකද කරන්නේ? ඔය අවංකව කරන්න ගියන තමයි ඔකටම කෙරෙවිලා තියෙන්නේ. උඹලා කොහොම හරි මොනවා කරලා හරි කමක් නැහැ. බොරු කියලා හරි කමක් නැහැ. කපටිකම් කරලා හරි කමක් නැහැ. හොරට මැනලා කිල්ල හරි කමක් නැහැ. ලාභයක් ලබා බලන්න. මම ඔහොමයි උපදෙස් දීලා තියෙන්නේ. මම ඒගොල්ලන්ගේ ලෝකේ දැන් ඉන්නේ. දැන් මම ඒගොල්ලන්ට කියන්නේ කොහොමද? හොර කිරුම් හොර මැනුම් අත්හැරලා අවංකව කටයුතු කරපළ. ලැබෙන සුළු ලාභේ ලබා ගනින්න. බොරු කරලා වංචා කරලා ගන්න දෙයක් එකතු වෙන්න එපා. දැන් ඒ බණ මම කොහොමද කියන්නේ? ඒ අය මට නිඳා කරනවා. මං අවබෝධ නැපු තැන ඒගොල්ලෝ නැහැ නේද? දැන් තමන් ඉන්නේ වෙනම ලෝකයක, ඒගොල්ලෝ වෙනම ලෝකයක. දැන් හරි ප්‍රශ්නයක් තමන්ට වෙන. දැන් මෙන්න මේ වෙලාවේදී අපිට ප්‍රශ්නයක් මතුවෙන කොහොමද බුදුදහම රකින්නේ මේ සමාජෙ? මොකද ඒක තියෙන ප්‍රශ්නයක්. ගෙදර සිල් අරන් ඉන්නේ කොහොමද? ගෙදෙට ගිහින් කොහොමද මේ කරන්නේ? අනික අය ඉන්නේ මෙහෙමයි. තමන්ම හදාගත්ත එක විපාකේ තමන්ට මේ තියෙන්නේ. මුලින් තාම හදාගත අවිද්‍යාවේ රාමුව වලින් හදාගෙන ඒ රාමුව තුලේ තමයි දැන් මේ ජීවිතය ගත කරන්නලා තියෙන්නේ. දැන් ඒ රාමුව තුලේ ඉන්නේ විද්‍යාවේ පැත්තට කොහොමද යන්නේ? අර බාහිර ලෝකේ මම හදපු ලෝකේ මට වද දෙනවා. මම හොඳයි හොඳයි කියලා එකතු කරලා තියෙන්නේ දුස්චරිතේ අවශ්‍ය උපකරණ. දුසිරි හිතවිලි ක්‍රියාවදන් වලට අවශ්‍ය කරන පරිසරය හදලා තියෙන්නේ. දැන් මට මේ පරිසරයෙන් අහපෙන්දා විලා තියෙනවා. මේ පරිසරයෙන් හිතුවත් විනාශ බවක් දන්නේ. මිදෙන්න විදියකුත් නැහැ ලේදී. අනිත් පැත්ත තමයි මනස කලබනවා. උඹත් දුචෛත කරපන්. ඒවයි ආසාවල් තියෙන්නේ. ඒ ඇදී තමන්ගේ මනස තම කලබන. තමන්ට සුද්ධ වෙලා ඉන්නේ දෙන්නේ නැහැ හරි වාදේ. මෙන්න මේ බඳු ප්‍රශ්න කර මූණ දෙන්න වෙනවා දැන්. ත්‍රිවිධ සුචරිතයෙන් ජීවත් වීම හොඳයි කියන නිගමනය කර මාත් ඒ තත්ත්වයට පත් වෙනවා කියන නිගමනය කරගත කෙනාට. ඊළඟ ඔය ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා. මෙන්න මේ විලාදී ඕකට පිළිතුරක් අවශ්‍ය වෙනවා. ඒ පිළිතුර ගන්නේ කොහොමද? දැන් හරි අමාරුයි සිද්ධියක් හද නැමෙ මූණ දෙන්න සිද්ධ වෙනවා. මෙතෙන්දි දැකිය යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දුස්චර්ය කියලා අපි හිතා ඉන්නේ ලෝක ආස්වාද. ලෝක ආස්වාදයන් මුල් කරගෙන අයිතු අන්දමින් හෝ ඒ ආස්වාදයේ උපනංග වගන්න ගොඩනගා ගන්න. අපි යොදාගත්ත වැඩ පිළිවෙල තමයි අපි දුස්චර්යයෙන් ගොඩනගා තිබිට රාමු. ඒ අපි ඉන්නේ ඒ තුනේ. දැන් අපි මිදෙන්නත් ඕනේ ඕකේ. ඒ ගොඩනගාගත්ත රාමු නිසා අපේ මනස ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා දුස්චර්ය සහගත මනසක් වෙලා තියෙන්නේ. එන දුස්චර්ය මනස අපිට වද දෙනවා. අපි ගොඩනගාගත්ත ලෝකේ නැවත නැවත භුක්ති විඳවන් කියනවා. සුචත්ත ලෝකේ භුක්ති වෙන එක භවදයක්. ඒක ලොකු සම්මැලිකමක්. පොන්දු මාන්දු ගතියක්. හරි පාළුවක්. දැන් ඉන්නේ එහෙමයි මුළු. අර ගොඩනගාගත්ත දුස්චර්ය ලෝකේ ඇතුළට යන්න තියෙනවා හරි ප්‍රවෝදයක්. බෝල ගහන්න පුරුදු වෙලා, එල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්න ළමයේ. ඒවා වැඩක් නැති දුචර්ත වැඩ. එල්ලම් හිස් දේවල් වලින් වැඩක් නැහැ. මං ඒව අහක් කළා යන්න ඕනේ. ඒවෙන් ඉවත් වෙන්න ඕනේ කියනකොට. අර තමන් පුරුදු කරත්ත කිරිස අඬ ගහගෙන යනවා. අයියන්, එයාට ගහන මේ පැත්තේ. බාහිර ලෝකේ කරදර. ඒවෙන් මේල්ලා ඉන්න හැදුවා. මගේ මනස වදින. අනේ ඊයේ නම් සෙල්ලම් කළා කොච්චර ආසාවදී හිටියද. අද මට ඒ ආසාවදී නැන් ළවන්නේ. ඕනික දුචර්ණ කවන්නේ ඵලයන් ඵලයන් ගිහින් බෝල ගහපන. ඒ මනසට හිතට දෙනව අදහස හිත. හිත නෙවෙයි අදහස් දෙන්නේ විඥාන. අපි කියන්නේ හිත අපිට අදහස් දෙනවා කියල. ප්‍රබාස්වර හිත නම් ඔය අදහස දෙන්නේ නැහැ. ඔය අදහස දෙන්නේ ආගාතුකේන උපකිලිටේන උපකිලිටන් කියන ඒ ප්‍රබාස්වරත්ය කිරිටි කරලා දාපු උපකලෙස් වලින් ගහන වෙච්ච මානසිකත්වයේ හේවත් විඥාන තමයි. අපිට දැන් මේ වදී දෙන්නේ දුක්ඛත්යන්ගේ ආස්වාදයක් දිනනවා කියලා හඟවන්නේ. ඒක විදපක් කියලා පොළඹවන්නේ. ඉන්නා තමයි ආර්ය මාර්ගය පූර්ණිය කරගන්න බැරි. ආර්ය මාර්ගය පූර්ණිය කරනවා කියලා කියන්නේ මල්වට්ටියක් අරගෙන ගියේ නම් බුදුහාඳුනගේ රූපයක් ගිහින් තියා පූජා කරලා වැඩ එන්නේ කවද? එහෙම නැත්නම් මොනවා හරි ගියේ දැන් ඔය බෝ මල්ු ලෑ මල්ු හදලා වැඩ ඉතින් ඔවා කර කර අතුපතු කරා ඉන්නකව. ඒව නෙමෙයි. හැබැයි ඒව අයින් කරන්න කියනවා නෙමෙයි. අපි මාර්ගය සුද්ධ කරගන්න ලොකු ආධාරකෝ. හැබැයි ඒවැ හිර වෙන්න හොඳ නැහැ ඒක බුදුදහම කියන. සුචර්ිතයට පත් වෙන්න තියෙන මානසිකත්වයේ සුද්ධ කරගන්න. අනුක්‍රමයෙන් එන්න තියෙන වැඩ පිළිවෙලට ඒව අයිති. අනුපූර ප්‍රතිපදාවට ඒව අයිති. පූර්ව භාග ප්‍රතිපදාව. එහෙනම් ඒව අපහාසයට පාත් කරන්න වාදිනේ කරන්න හොඳ නැහැ. ඒ වුණාට අපි ඒ වේයිද හිතන් ඒ තුල විතරක් අපි රැඳිලා හිටියෝ. ඒක නිවන් මාර්ගත් නෙමෙයි. දැන් නිවන් මාර්ග කියලා ඒක රැවට ඒ වටේ රැවටෙන්න හොඳක් නෑ. දාන දීලා, ගයිතේ බෝමලු හදලා, බුද්ධ පවිත්‍ර කරලා, උදේ ඉඳන් හැමදාම වන්දනාමාන පූජා කරගෙන ඉන්න එක. ඒක බුද්ධහම නෙමෙයි කියලා අයි කරන්නත් බෑ. ඒක බුද්ධහම කියලා වරන් ඒක ඉඳන් නිවන් දකින්නත් බෑ. එහෙනම් දැනගන්න ඕනේ පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. කාය සුචරිතේ, වාග් සුචරිතේ, මනෝ සුචරිතේ කියන ත්‍රිවිධ සුචරිතේ පූර්ණේ කරගන්න. අපි මෙතෙක් කල් ගෙනාවු දුක්ඛත් වැඩ පිළිවිලින් ඉවත් වෙන්නේ. අපේ මනස හැඩගසා ගත යුතු මූලික ක්‍රමය උතන තියෙනවා. එහෙනම් ඒක අපිට සත්‍ය විසුද්ධිය පූර්ණේ කරගැනීමේදී, එහෙනම් ආර්ය මාර්ගය පූර්ණේ කරගැනීමේදී අපි හැඩගැසිය යුතු මූල පරිසරයක් වෙලා තියෙනවා. ඒ පරිසරය අපිට ඕන වෙලා තියෙන්නේ අපි මෙතෙක් කල් ගොඩනගාගත රාමුව දුක්ඛිත හිතිවිලි ක්‍රියාවදන් තුලින් ගොඩනගාගත රාමුවක් නිසා. ඒ තුල අපිට ඒ පරිසරය තුල ඉඳ වෙලා තියෙන නිසා. දැන් අපිට ඕකෙන් මිදෙල යන්න ක්‍රමයක් තියෙනවා. මනස මුදවා ගන්න ඕන එක පැත්තකින්, බාහිර ලෝකෙ මිදෙන්න ඕන එක පැත්තකින්. ඔන්න ඒ කාරණා දෙක අභ්‍යන්තර බාහිර කියන දෙපැත්තෙන් සුද්ධ කරගන්න ඕන. එහෙනම් අභ්‍යන්තර පැත්තෙන් සුද්ධ කරගන්න ඕන. ඉන්ද්‍රිය භාවනාව වඩන්න කියලා. බාහිර පැත්ත සුද්ධ වෙන්න, අභ්‍යන්තර පැත්ත සුද්ධ වෙන්න, ඊළඟට වහින නිගමනය තමයි ඉන්ද්‍රිය භාවනාව. එහෙනම් මෙන්න මේක තමයි පූර්ව භාග ප්‍රතිපදාව නිවන් දකින්න තියෙන. දේහිම ක්‍රමේ ඉන්ද්‍රිය භාවනාව. ඇහැට රූපයක් පේනවා. ලෝකේ සුන්දරත්වය නැති කරන්න අපිට බැහැ. මනවලන රූප ලෝකේ ගහ කරන්නත් බැහැ. හැබැයි මනවලන රූප අපි පුරුදු කරගෙන තියෙන දුස්චරිතයන් උත් ලැජ්ජ නැති රූප කියන ඒවා තමයි මනවලන. අර දුසිරිත් පෙන්වන රූප තමයි මනවලන. අඩ නිරුවත් රූප තමයි මනවලන. ඒ වගේ ලෝකේ තමයි මනවලන එකට හැදිලා තියෙන්නේ. දැන් ඕවා අපි ලෝකේ නැති කරන්න බෑ. අපි හැදුවා. අපි ධර්මයේ තුල කියන ලෝකේ ඉන්න අයගෙන් ඕවා අයින් කරන්න බෑ. පොට ගන්න දෙන්න පොට රැඳගෙන යනවා. අද නිරුවත උඩ පයින් ඉන්න උඩ පයින්න ඒක අපි නැති කරන්න බෑ. ඒ ඇයිද කියන්නේ කියොත් එහෙම ලෝකේ හදන්න යනවා. බැරි දෙයක් කරන්න යනවා. බුදුරණන් හතේ දේශනා කළේ ලෝකේ හදන්න නෙමෙයි තමන් හැදෙන්න. හැදෙන ක්‍රමය ඒකයි. අනේ තමන් හැදෙන ක්‍රමය තමයි ඉන්ද්‍රිය භාවනාව. දැන් අපි දැනගන්න ඕනේ ඉතින්ලම ක්‍රමක්‍රමයෙන් අපි හැදෙන ක්‍රමයට වහින්න. ඇහැට අර ප්‍රියමනාප ඉතරකල් මනවලපු දුසිරි රූප හරි පේනකොට ඒ නිසා අපිට හටගන්නවා. අර පෙර තිබිච්ච පුරුද්දේ පෙර පුරුදු වෙන්නේ විඥාන ස්වභාවය තව තියෙන නිසා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක්. ඒව නැති වෙන්නේ නැහැ. හිත ඇලෙනවා. රාගාස්වාදයෙන් මුල්මත් කරනවා. ඒ පැත්තට ඇවිල්ලා යනවා. ඒක තමයි මූලික හිතේ තව හැඩ ගහගත්ත නැති ආරම්භක හිතේ ස්වභාවය. දැන් මේ විලාදී උපක්‍රමශීලීව ඉන්ද්‍රිය භාවනාවේ ඇහැ මුල් කරගත්ත ඉන්ද්‍රිය භාවන චක්කු ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගන්න ඕනේ. ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය හයකටම තියෙනවා. ඇහැ පිළිබඳ, කන පිළිබඳ, නාසය පිළිබඳ, දිව පිළිබඳ, කය පිළිබඳ, මන පිළිබඳ. හය ආකාරයේ විහිච්ච භාවනාව කැටි කරපුවාම මේක දිනා ඉන්ද්‍රිය භාවනාව. චක්කු ඉන්ද්‍රිය භාවනාවයි, සෝත ඉන්ද්‍රිය භාවනාවයි, ගාන ඉන්ද්‍රිය භාවනාවයි, ජීවහා ඉන්ද්‍රිය භාවනාවයි, කාය ඉන්ද්‍රිය භාවනාවයි, මන ඉන්ද්‍රිය භාවනාවයි කියන මේ හයම එකතු වෙච්චාම ඕනෙන ඉන්ද්‍රිය භාවනාව කියලා පොදුයි. ඉන්ද්‍රිය භාවනාව විග්‍රහ කරගත්තහම චක්කු ඉන්ද්‍රිය භාවනාව, සෝත ඉන්ද්‍රිය භාවනාව, ගාන ඉන්ද්‍රිය භාවනාව, ජීවහා ඉන්ද්‍රිය භාවනාව, කාය ඉන්ද්‍රිය භාවනාව, මනෝ ඉන්ද්‍රිය භාවනාව කියලා හයකට බෙදෙනවා. දැන් හය තෝරා ගන්න ඕනේ ඉතින්. හය හය ආකාරයෙන් හික්ම ගන්න ඕනේ. අන්න අපේ වැඩේ පූර්ව භාග ප්‍රතිපදාව සිද්ධ වෙන්නේ දැන්. ඇහැට රූපයක් පේනකොට අර තිබිච්ච විඥාන මානසිකත්වේ නිසා නර ආගතක බක්ලේසොලි කිල්ටි වෙච්ච මානසිකත්වේ නිසා ඒ පේන රූපේ පිළිබඳ ඇලීම දුච්චරිතයේ හේතුෙන් රූප දැකත් ඇලෙන වැඩිපුර ඇලෙන්නේ ඒවා බලන්නම හිතේ. අන්න ඇහැට රූපයක් පේනකොට ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් හටගන්නවා. ඒකට විරුද්ධතාවයෙන් ඒක වහලා දාන එකක් ආවොත් එහෙම එන ඒකට විරුද්ධයක් ආවොත් අප්‍රිය අමදුර ස්වභාවයක් හටගන්නවා. මේ දෙකේ කොහොමද හරි වැටෙන්නේ? ඒක ප්‍රියයි මధుරයි කියලා බලන් හිතෙනවා. අප්‍රියයි අමధుරයි කියලා ඒකට විරුද්ධව හරිදු කරන්න හිතෙනවා. මෙච්චර කල් අපි ආවේ ප්‍රියයි මధుරයි කියලා බලන් හිතනොත් ඒ සඳහා මෙහෙ ඇවිල්ලා. ඒ පසු බලන හබා යනවා. එතකොට යන්නේ ලෝභිත. අප්‍රියයි අමధుරයි කියලා වැටුනොත් ඒ පැත්තේ විරුද්ධව හබා යනවා. ගැටීම් සහගතව. ඔතන මුලාව තියෙනවා. එන ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මෙන්න මේ තුල තමයි අපි මෙච්චර කාල රවුම් ගැව්වේ. දැන් මේකේ කන පිට ගහන්නයි මේ වෙලා තියෙන්නේ. ඉතලක් කිවිච්ච මේ කන පිට තමයි මේ හිදී. දැන් ඉතින් පේන පිටට ගහන කන පිට කියන්නේ කන වෙලා තියෙනවා නම් පේන්නේ නැහැ. කන වෙජ පිට තමයි මේ ඉඳලා තියෙන්නේ. කන පිට කිව්වේ ඒක. දැන් සතර ගමන කන පිට යන්නේ. දැන් ඉතින් අපි හරිය පේන පැත්තට ගන්නකොට විවේකයෙන් දකින්න ඕනේ ඇති. අන්න දකින්න පිටක් තියනවා නම් ඒක තමයි දර්ශනඥානයි. බුදුමගේ නිවන් මාර්ගය. ඔන්න අපේ භාවනා වීර්යය ඔන්න ඕකයි. නිවන් දකින්න ඕන. එහෙනම් ඒ වෙලාවෙත් බලන්න ක්‍රමයක් දේශනා කළා. ඒ ඇලෙන වෙලාවේ පොඩ්ඩක් ඉවසා ගන්න. ගැටෙන්න හිතේ එනකොට පොඩ්ඩක් ඉවසා ගන්න. ඔන්න ඒ තපස පුරුදු කරන්න. තපස කියන්නේ බෙන්දක් අඳගෙන, කාරෙද්දක් හරි අඳගෙන, සුදුරෙද්දක් හරි අඳගෙන පාට හරි වෙලා ඔන්න උඩින් බැලගෙන ඉඳන් ඒ කැලේ හැංගෙන එක නෙමෙයි. තවන්න කිව්වේ මොකද්ද? ඔන්න ඔය කෙලෙස් තවන්න ඕනේ. ඔකයි තපස. තප කරනවා කියන්නේ තවනවා. තවන්නේ මොනවද කෙලෙස්? අද තපස කියන්නේ ඒකද නෙමෙයි. මයන තපස් රකින්න. තපස් රකින්න යනවා කියන්නේ චරිත ලක්ෂණයක් වෙන් කරගෙන ඔයාලා ඉන්නේ ආයි අඩි අඩි ගැටි ගැටි මුලා වෙන්නේ එක තමයි කරන්නේ. බුදුරන් වහන්සේ තපස කියලා වෙන්නේ ඒ යටි ඉරියව්වක් නෙමෙයි. ඇහැට රූපයේ පේන වෙලාව ප්‍රියමනාපයක් මතුවෙලා ඇලීමක් ඇති වෙනවා. මෙන්න මේ ලාවේ ශාන්තියෙන් ඉවසීමේ යුද්ධයක ඒපසි යන්නේ නැතුව දරා ගන්න උත්සාහයෙන් වීර්යෙන් තවලා ඒ අදහස තවන්න. ඒකට අප්‍රිය අමනාප ගැටීමක් ඇති වෙනවා නම් ඒක ගැටි ගැටි යන්නේ නැතුව ඒක තවා ගන්න. ඉවසීමෙන් දරාගෙන. ඕක පුරුදු කරන්න. මෙන්න මේක ඇඳුම කොයි එක වුණා? විහිද පැවිද කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කොයි පැත්තේ වුණා? කවුරු හරි තපස රකින්නවා තපස මතු කරනවා නම් ඔන්න ඒ වෙලාවට තවා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉවසීම මතු වෙන්න ඕනේ. අනේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව පොඩ්ඩක් ඒක ඇත්ත හිතන්න උත්සාහ කරන්න ඕනේ. තපස වෘදු කරගන්න හරි අමාරුයි. දෙවියන්ගෙන් කැලේ තින් ගන්න දෙයි. ඔය දෙක වින් කරලා තෝරා ගන්න ඕනේ. මේ තපස වෘදු කරගත්තොත් එහෙම නිවන් දකින්න. කැලේකින් ගත්තොත් එහෙම බුදුරණන් අන්තේ දේශනා කරපු ධර්මයේ අහක එක. ඒක නෙමෙයි නිවන් මාර්ගය. ගිහි වේවා පැවිදි වේවා එනම් බිස්සු බිස්සුණී වේවා උපාසක උපාසිකා වේවා ඇඳුමින් නෙමෙයි තවසර එන්නේ. ඒවා බාහිර චර්යාරතාවක් විතරයි. අවුරු වේවා ඇහැට රූපයක් පේනකොට ප්‍රියයි මනාපයි කිය ඇලීමක් හටගන්නවා නම් ඒ මොහොතේම දැනගන්න ඕනේ. මේක මට වැදගත් දෙයක් දෙන දෙයක් නෙමෙයි. එහෙනම් මොකක්ද මේකේ යථාර්ථය දැනගන්න? මේ ප්‍රියයි මනාපයි කියන මේ දර්ශනය මට පහළුණ හේතුනේ මොනවද? ඒකට මොන මොනවද ආධාර වුනේ? ඇහැ ආධාර වුණා. ඇහැ එකනේ වෙනුනේ. ඇහැ දිවිච්චෙන් ඉඳන්නේ. අර රූපේ දිවිච්චෙන් ඉඳන්නේ ගෝචර වුණේ. ඇහැට රූපේ ගැටිච්චෙන් ඉඳන්නේ මේක වතුනේ. ඒක දිවිච්ච අවිද්‍යාවෙත් වෙන කාට නිසා නෙමෙයි. ප්‍රියමනාපයි අප්‍රියමනාපයි කියන දෙක ඇලීම් ගැටීම් වශයෙන් මතුවුනේ. දැන් ප්‍රියමනාපයි කියලා මම ඇලුම් කරන්න දෙයක් මතුවුණා. අප්‍රියයි අමනාපයි වල ගැටෙන දෙයක් මතුවුණා මානසිකව කිල්ටි වුණා. එහෙනම් මේකේ මුල් වෙච්ච ඇහැයි රූපේ කියන්නේ වැදගත් දේවල්. මම මේ මනස කිලිටි වෙන ඇලීමට ගැටීමට වැස්සේ මොන වැදගත් දෙයක් පස්සේ ගිහිල්ලාද? මොන වැදගත් දෙයක් ලබන්නද? මොන වැදගත් දෙයක් හැකගන්නද? මේ ඇලුනේ ගැටුනේ. මෙන්න මේක මනස සියයෙන් බලනකොට පේනවා. මේකට ගෝචර වෙච්ච ඇරෙන තව මොනවාද මේකෙ තිබුණේ? ඇහැ තිබුණා, රූපේ තිබුණා. ඇහැයි රූපයයි නිසා අවිද්‍යාවෙන් ගත්ත තීරණේ චක්ක විඥානිකුත් පහළ වුණා. ඒ චක්ක විඥානි සමග එකතු වෙලා ප්‍රියමනාප වශයෙන් හෝ අප්‍රියමනාප වශයෙන් ස්පර්ශයක් ලැබුවා. ඒ ස්පර්ශය නිසා ප්‍රියමනාප හෝ අප්‍රියමනාප වින්දනයක් වේදනාවක් ලැබුවා. මෙන්න මේ විදිහ තමයි මෙතන මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඇහැයි රූපේයි චක්කු විඥානයයි චක්කු සංපාක්ෂයයි චක්කු සංපාක්ෂජා වේදනාවයි ඔන්න ඔය ටික අතර පහළ වුණා. ඔය ටික තුන තමයි මම මේ ඇලුම් කර කර අල්ලන්නේ ගියේ ගැටි ගැටි විරුද්ධෝ ක්‍රියාත්මක වෙන්නේ ගියේ. ඔය ටික තුන තමයි ඔක්කොම තියෙන්නේ. ඔයින් අමතර දෙයක් ඔතන තිබුණේ නැහැ. එනම් මනවඩන් රූපයක් දැක්කනම් ඊට ඇලුනනම් එතන බැඳෙන ගතියක් ආවනම් ඒ සඳහා කොටු වෙලා තිබිච්ච කටේදී මොනවද අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික මොනවද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංස්පර්ශයයි චක්කු සංපස්ස වේදනාව. ඔය ටිකෙන් තමයි ඔක්කොම කරගෙන යන්නේ. දැන් මම බලන්න ඕනේ ඔය ටික තුල මට වටිනවා කියලා අල්ලා ගන්න ඕන. නොවටින හරියක් අයින් කරලා රැක ගන්න ඕන. වටිනා කොටස් කොයි එකද තියෙන්නේ? ඇහැ, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා කියන මේවෙන් කොහොමද වටිනායිද? යම් තැනකින් ඕවා අතර වටිනා එකක් තියෙනවා දැක්කොත් නම් අල්ලා ගන්න උත්සාහ කරන්න ඕනේ, රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. අල්ලා ගන්න උත්සාහ කරන්න හෝ රැක ගන්න උත්සාහ කරන්න මේවායින් කොයි එකද වටින්නේ කියලා විමර්ශනයක් කරන්න ඕනේ. නැත්නම් විදර්ශනා පළවෙනි එක ගන්නවා මේක රහුවිච්ච බාණ්ඩොලි ඇහැ. ඇහැ තිබුණා, රූපේ තිබුණා, චක්කු විඥානෙ තිබුණා, චක්කු සංපස්සේ තිබුණා, චක්කු සංපස්සජා වේදනාව තිබුණා. ওই පහෙන් පළවෙනි එක ගත ඇහැ. මේ ඇහැ කියන්නේ මොකද්ද? දැන් හිතලා බලන්න කියලා. අනාදීය පතන් පවතින එකද මේ ඇහැ කියන්නේ? මේකේ මස්කුලිය. මේ බලන්න ආදාරයේ මස්කුලිය. මස්කුලි දෙක. ඇස් දෙක කිව්වේ. අනාදීය පතන් ආවද? එන්න පස්සේ හටගත්තේ අතරමඟ හටගත් එකක්. අනාදී පරන් තිබිච්ච එකක්. මතු අනාදී කරා පවතින එකක්. හරි? අනාදීමත් ඉදිරි කාලයක් පවතින එකක්. එන්න එක හැටි කොහොමද? මේක ඉස්සරහන් තිබිච්ච එකක් නෙමෙයි. කොහොමද දැනගන්නේ? මට දැන් වයස ගිය. තම තමන් ගන්නේ මේ හිතා. මදි ආගම 25ක් වෙනවා, 30ක් වෙනවා, 40ක් වෙනවා, 50ක් වෙනවා, 60ක් වෙනවා, 70ක් වෙනවා කියලා ගමන් තමන්ගේ වයස බලන. මෙන්න මෙච්චර වෙයි. නම් මගේ ඒ අවුරුදු 60 නේන 30 40 50 හැටි මුලට යන මුල අවුරුදු වල ගියාට පස්සේ ඇහැ තිබුණා. බොහොම ලබටි විදිහට ලදරු ඇහැ හැටියට පේන දෙයක්. ඊටහා කොහෙද තිබුණේ? මව්ගේ ගෙබි. මාස කීයකද? 9ක් 10ක් විතර. ඒකේ ගියා මුලට. මම මාසෙට 10 මාසෙට මුලට ගියා. තිබුණා දැහැ. අපිටම තේරෙනවා විද්‍යාවක් තියෙනවා හැවටිල්ලක් නෙමෙයි. මේ ඇහැ තිබිලා නැහැ. එහෙනම් මේක මොකද්ද? එයින් එහා තිබිච්ච එකක් නෙමෙයි මේ වස්තුවේ. එහෙනම් මේක සකස් වෙන්නේ කොහොමද? මව් ගැබත් තුළදී සකස් වෙලා තියෙන්නේ. මොන වෙන්ද හැදුනේ? අනි සංකතය. සකස් වෙච්ච එක. එහේ කියන්නේ සකස් වෙච්ච එක කියලා බලාගත්ත දහම් රටාව. මේ ඉතලා තිබිච්ච නැති එහා මව් කුසේ ඇතුලේ කොහොමද හැදුනේ? මොන වෙන්ද හැදුනේ? මව් කන බොන ආහාරවල ඕජස ඇවිල්ල පස්ජල ගිනිසුලන් කියන හතරෙන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරක් මිශ්‍ර වෙලා ඒකෙන් ඕජසක් බවට පත් කරගත් එකම මව කනබොනේවෙන් අරගෙන ගැබේ තිබියට ගිහිල්ලා ඒ ගැබේ තිබිය කලල රූපයක් කියලා වැනිච්ච මත් වැදල්ලක ඉඳලා පටන් ගෙන මෝර මෝර හැදිච්ච එකදී මේ ඇහැ කියන එකක් හටගෙන ගන්න ඕන විදිහට අර ධාතු හතරේ සංකලනයක් හැද ගහිලා තමයි මේ ඇහැ නිර්මාණය වුනේ. දැන් මේකේ දැන් මොනවද තියෙන්නේ? පස්ජල ගිනිසුලන් කියන හතරට යමක් අයිතිද? ඕක මිරිකලා මිරිකලා රොඩ පැත්තකින් දැමනන් එහෙම පටවි ධාතු කිව්ව රොඩ ඒක. අර පෝෂණය කරපෙන් තිබිච්ච හැටි. ඒකේ තියෙන ඕජස තමයි ආපෝ ධාතු කියලා අයින් කරේ. ඒකේ යම් වාතයක් තිබුණා නම් ඒක තමයි බූරු දාගෙන හරියට ගියේ. ඒකේ තිබිච්ච උෂ්ණත්වයක් තිබුණා නම් ඒක තමයි ඊළඟ මේ ගැබ් වෙලා තිබුණේ. ඒ ටික ඒ හතර අයින් කරපුවාම තවත් මේකේ ඇහැ කියලා ඉතුරු දෙයක් තිබිලා නැහැ. දැන් ධාතු හතරකින් නිර්මාණය වෙලා සකස් වෙලා ඊන එකක් මිසක් වින වටිනාදයකින් හැදිච්ච එකක් මේ ඇහැ කියලා නැත්නම් මෙන්න මේ නිසා කියන මේ ඇහැ සංකතය. ඇහැ මෙහෙම ධාතු අතරින් සකස් වෙච්ච එකක්. එහෙනම් මේක ඉස්සෙල්ලා තිබුණෙත් නැහැ. එහෙනම් මේක නිකන් හටගන්න විදියකුත් නෑ. ඒකට හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ධාතු හතර වශයෙන් වෙනේනව තියෙන්නේ නැතුව ඒකේ මේ නව නිර්මාණයක් ගොඩනගලා තියෙන හැකිය. ඇහැ කියන ගොඩනගපු නිර්මාණයේ අන්න ශ්‍රද්ධාවෙන් පිළිගන්න එකක් තියෙනවා අපි දැක්කේ නැති නේද? මොකද්ද? පෙර කරන ලද කර්ම ශක්තියේ බලවේගයේ
අර ධාතු හතර සමග සම්මිශ්‍ර වෙලා සකස් වෙලා ධාතු හතර ඊට අනුව හැදගත්තලා ඒ ශක්තිය තුලින් ගොඩ නැගුව එහැ කියලා එක. මේක බුදු පියාණන් වහන්සේගේ විශ්වාසයේ තියලායි ශ්‍රද්ධාවෙන් තමයි ඉස්සෙල්ලා පටන් ගන්නේ. ශ්‍රද්ධා බීජං කිව්වේ ඒක. එහෙනම් පටිච්ච සමුප්පන්නයි. පෙර කාලයේදී කාලයක බලන බලාපොරොත්තුව දිවිච්ච නිසා ඒ බැඳුන චන්දරාගයෙන් බැඳිලා හිටපු නිසා මතුමතු තැහක් බලාපොරොත්තු වෙච්ච නිසා එක්තරා ශක්ති විශේෂයක් ගොඩනැගුවා. සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කිය ඒ හදාගත්තේ විඥාන ශක්තිය තුළින් නාම රූපයන්ගේ හතර මහා භූතයන්ගේ ඒ කරලා හැඩ වැඩ කරලා ඇහැ කියලා නාම රූපය ගොඩනැගුවා. ඒක දැනුත් අපි අරගෙන ඉවෙලා හිටන් ආයතනයක් හැටියෙද මේ ආස්වාදයන් විඳින ආයතනයක් බාටපත් වෙන දැන් ඒ තුල තියයි නෑ චක්කා ආයතනයක් වෙලා නාම රූපච්ඡ සලායතනක් වෙලා දැන් ඒකට තමයි මේ ස්පර්ශය ගත්තේ සලායතන පත්‍ය පස්සෝ වෙලා ඒක නෙමේ වේදනාව පහළ වෙන්නේ පස්ස පත්‍ය වේදනාව වෙලා දැන් ඒකයි මේ හිත බැඳගෙන ප්‍රියයි මනාපයි කියන්නේ වේදනා පත්‍ය තණ්හා වෙලා ඒකයි මේ බැඳිලා ඉන්නේ තණ්හා පත්‍ය උපාදානං වෙලා ඒ භවී මම මේ ඉන්නේ උපාදාන පත්‍ය භව වෙලා දැන් දර්ශනය කරන જાතිය කෙනෙක් පහළ වෙලා ඉන්නා මම එක්ක හැදිලා මම නැමෙදි જાතිකේ හැදිලා බවපත්‍ය જાතිය වෙලා එහෙනම් මෙතන නම් මේ තිබිච්ච මේ ඇහැ කියන එකනේ මේ බැඳිලා තියෙන තෙන්ත එනකම් මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයත් එක්ක මම සම්බන්ධයි ඒ සම්බන්ධින් ඉන්නේ මේ ගුණ නැගිලා තියෙන්නේ එහෙනම් සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුව ක්‍රියාත්මක වෙන දෙයක් තමයි මේ ඇහැ කියලා දැන් මේ පේන මස්බිලි දෙකත් එක්ක මේ තියෙන සම්බන්ධය මේ එක දිනකවත් මට ගන්න හරයක් ඉදිරියට තිබිලා නැහැ. හේතුඵල ධර්ම න්‍යාය ගොඩ නැගිලා තියෙනවා මිස මගේ එකක් හැදිලා නැහැ ගොඩ නැගිලා නැහැ. මගේ කියන්නේ හටගත් එකක් මම හිතා ඉන්නවා මිස එහි යථාර්ථයේ හේතුඵල ධර්මතාවයේ ක්‍රියාවලිය. මගේ දෘෂ්ටිය නිසා මුලාව නිසා මගේ හැ මගේ හැ කියකේ ඉන්නවා මිස මගේ කියන දෘෂ්ටියකින් මගේ හැ කියන එක කොහෙද මෙතන තියෙන්නේ. මෙන්න මේ ටික දැක්කහම ඇහැ සංකතයි පටිච්චසමුප්පන්නයි පන්න. ඊළඟ මොකක්ද දකින්නේ? හය ධම්මං වය ධම්මං. සේ ධර්මයක් වය ධර්මයක්. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. ගෙවිල යනවා වෙනසිර යනවා කියලා අදහසක් තියෙනවා ලෞකික වශයෙන්. මේක අදහසක්. මේකේ තව ගැඹුරු අදහසක් තියෙනවා නිවන් දකින්න. මොකද්ද ගැඹුරු ධර්මයේ? ක අය ක ව අය වය පහත් බවට එකතු කරන්නේ කයයි. වෙනසීමේ එකතු කරන්නේ වයයි. පහත් බවට පත් වෙන්නේ වෙනසීමේ පත් වෙන්නේ මොනවයි සුරුකොළොත්? එහැ මුල් කරගෙන චන්දරාගයෙන් බැඳිලා. ඒ මගේ අසුරු කරන්න ගියොත්. මේ ලෝකයේ පහත්යයි සම්මතවන්නා වූ සතර අපාගත ගති ලක්ෂණයක් ඇද්ද? ඒ ගති ලක්ෂණය කරා ඇද්ද ළමන? ඒක එකතු කර. මෙන්න ආසාවෙන් බැඳෙන ගිය සිද්ධ වෙන එක පැත්ත. එනම් මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා පටිච්චසමුප්පන්න ධර්මතාවයෙන් බැඳිලා හැඳිලා ඉන්නකොට තවතුරටත් ඒ තුල ගියොත් මොකද වෙන්නේ? කාමරාගයෙන් රූපකාමරාගයෙන් මත්වෙච්ච මානසිකත්වයේ මුතුනහම සතර අපා ගත වෙන පැතර පාර කැපෙනවා. ඡේදේ එකතු වෙනවා. මෙන්න අතුරු කරන්න ගියොත් මට හොදක් නම් හම්බ වෙන්නේ. මේක අතුරු කරන්න ගියොත් ප්‍රියයි මනාපයි කියලා සිද්ධ වෙන්නේ මතු අනාගතයේදී හත්යයි සම්මත යමක් වේද ඒ පැතර එකතු වෙන්නයි සේ වෙන්නයි. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? සතර අපාගත සත්වයක හැටියට වැය පුද්ගලයෙක් වෙන මට අය නැහැ. වැය වුණා. එහෙනම් සතර අපාද උකර ගෝචර වෙන જાතිය පහළ වෙනවා. මෙන්න සුන්දර ලස්සන දේ පස්සේ යන්න ගියොත් මට සිද්ධ වෙන්නේ සතර අනාථයෙක් වෙන. මෙන්න මේකයි ඇත්ත. දැන් මට හරයක් දෙන්නේ කොහොමද මේ වෙන්නේ? ඒ ඇහැ ඇසුරු කළා රූපය ඇසුරු කළා පහළ වෙච්ච චක්කු විඥාණයෙන් ඊට පස්සේ ස්පර්ශය ලබන්න ගිහින් ඒ විඳින්නේ මම ගොදුරු වුණොත් ඒකේ ගෝචන ඒ ආස්වාද පස්සේ ගියොත් මට ඔන්නෝයි જાතිය අනාතමකට ඇරිලා අනාතයක වෙන්න සිද්ධ වෙනවා. යලි යලි මෙබඳු වන්නා වූ අනාත වෙන ගුණකට කරගහගන්න සිද්ධ වෙනවා. හතර අපාගත වන්නා දුකකට වැටිලා හතර දුකට හේතු වෙනවා. එහෙනම් මට දැනසිල්ලක් දෙන එකක් මෙතන එකක්වත් තිබිලා නැහැ නේ. ඇහැ තුල තිබිලත් නැහැ, අර රූපය තුල තිබිලත් නැහැ, චක්ක විඥානය තුල තිබිලත් නැහැ.